සජීවි විකාශය වැඩසටහන අවසන් කරන්නයි සූදානම් වෙන්නේ. ඊට ප්‍රථමයෙන් නැවත වතාවක් මම ආරාධනා කරන්න කැමති දීප්ති කුමාර ගුණරත්න සහෝදරයාට මේ වැඩසටහනේ සාරාංශය අපි වෙත ඉදිරිපත් කරන්න කියලා.
මම හිතන්නේ අපි මම බොහෝ විට 2004 ඉඳලා උත්සාහ කරපු දෙයක් තමයි, ඒ කියන්නේ 2004 සිද්ධ වුණේ මොකක්ද කියන එක තේරුම් ගන්න. ඒ කියන්නේ මොකද සාමාන්‍යයෙන් අර කෙනෙක් තමන්ගේ සමීප තමන් කිට්ටුවෙන් හිටපු මම හිතන්නේ ලව් කියන එක ආදරේ මත අපි දන්නවා LTTගේ අවසාන සටනේ ඒගොල්ලෝ දන්නවා මැරෙනවා කියලා. ඒ වුණාට ඒගොල්ලෝ ඔක්කොම එකට මැරුණා. අන්න ඒක මම මේ කියන්නේ. ඒක අනේ ඒ කියන්නේ ඒ මිනිස්සු මේ ලව් කියන එක විශ්වාස කරනවානේ අන්තිමට. එතකොට මම බැලුව දෙයක් තමයි මාත් එක්ක එහෙම කවුරුවත් මේ 2004 තරහකාරු හිටියේ නෑ උසංගිරානේ. එතකොට මොකද්ද ඒ උනේ? බටක කියන්නේ ඒක ටිකක් දිගට හිතන්න ඕනේ දෙයක් කියලා මං හිතුවා. ඒ කියන්නේ ඒකට උත්තරයක් කෙටි උත්තරයක් එන්නේ නෑනේ. ඒ කියන්නේ මොකද්ද ඒ උනේ කියන ප්‍රශ්නේ. එතකොට ඒක තමයි මම කල් ගත්තේ. ඒ කියන්නේ මම ඒ කල් ගන්නකොට තමයි අර මං හිතන්නේ අර අනිත් සරත් සහෝදරයා සහ මේ රෝහිත් සහෝදරයා සහ නිකුත් සහෝදරුරු කිව්වා වගේ ඒ අපගමනයක් වෙනවා සංවිධානයේ. මම ඒක දැක්කේ නෑ නේ ඔය අපගමනේ. මම දැක්ක දේ තමයි එවැනි අපගමන. ඒක විතරක් නෙවෙයි මම හිතන අපි රයිට් ෂෝ කියන සංවිධානය තව ඇදුවා. ඒකෙත් මම හිතන අපිට වෙලා නැති හින්දා අපි ඉගෙන කතා කරේ නේ. ඒකෙත් ඒ අපගමනයක් වුණා. මේ අපගමන මම නොදැක්ක නෙවෙයි දැක්කා. හැබැයි මගේ ප්‍රශ්නේ උනේ ඕක නෙවෙයි. මගේ ප්‍රශ්නේ උනේ මේ අනික. ඒ කියන්නේ අර ඉස්සෙල්ලා මහේෂ් කිව්වා වගේ මේ මෙතන ගැටලු වෙන්නේ න්‍යාය නෙවෙයි. මෙතන ගැටලු වෙන්නේ භක්තිය. එහෙම නැත්නම් අපි අනේකා මත පදනම් වෙලානේ ක්‍රිස්තියානි ලව් කියන්නේ ඒකනේ. දැන් ක්‍රිස්තියානි ආගම ට්‍රූ රිලිජන් කියලා ලැකරන් කියන්නේ ඒ මත පදනම් වෙන සත්‍යය තමයි ක්‍රිස්තුස් වහන්සේ ඉස්සරහා පිටම ඔහුගේ ශ්‍රාවකයා දැනගන්නව දෙවියෝ නැහැ කියලා. මොකද දෙවියෝ ඉන්නවා කියලා වැඩ කරපු මිනිස්සයා ඉස්සරහම දෙවියෝ නැහැ කියලා ඉදිරිපත් වුණාම එයා නිශ්ශබ්ද වෙනවා. මොකද බොරු කියන්න බෑනේ. හැබැයි එතකොට අරයා ඉඳන් අර ප්‍රේක්ෂකයෝ එහෙම නැත්නම් ඒ ජනකාය ඒකට තමයි හෝලි ස්පිරිට් එක කියලා කියන්නේ. ඒගොල්ලා තීන්දුවක් ගන්නවා අපි ඉස්සරහා මිනිස්සේ සත්‍ය ප්‍රකාශ කරා. දැන් දෙවියෝ නැහැ, උත්තරීතර මිනිහෙක් නැහැ. අපි තුල තිබෙන අතිරික්ත මනුෂ්‍යත්වයක් විසින්වත් අඩුම ගානේ, ඒ කියන්නේ අපිටම පුළුවන් තව වැඩිමනත් මනුෂ්‍යත්වයක් නිපදවන්න අර ඔහු කියන සත්‍ය වෙනුවෙන් කියලා. ඒ කියන්නේ දෙවියෝ ඉන්නවා කියන එක අපි පිළිගන්නවා කියලා. හරි, කොහොම නැත්තම් කොහේ හරි උත්තරීතර අපිට නොපෙනෙන තරක දෙවියෙක් නැත්තම් අපේ මේ සත්‍යයට මැදිහත් වෙන දෙවියෙක් නැත්තම් අපි නිර්මාණය කරගමු. ඒකට තමයි ලව් කියලා කියන්නේ. ඒ කියන්නේ මේක ආදරය තුලත් වෙනවා. අපි දැකලා තියෙනවා අපි ආදරය කරනකොට අපේ අනේකා හොඳටම දන්නවා අපේ තියෙන අඩුපාඩු. එහෙම නැත්නම් අපේ තියෙන ප්‍රශ්න, අපේ තියෙන සීමිතකම්. ඒ දැනදැනවත් අපි කියන දෙයට ඔළුව වනනවා යා. ඒ ඔළුව වනන්නේ අපේනේ. අපි කියන දේ හරියින්ද නෙවෙයි. අපි කියන දෙයට තියෙන භක්තිය නිසා. ඔන්න ඕක තමයි වැදගත් දේ. මම හිතන්නේ ඒක තමයි මාත් එක්ක වැඩ කරපු ගොඩක් අයට තේරුන්නේ නැත්තේ. දැන් ඒ අය මේ මගේ දේවල් වැරදි හරීමේ කියලා කියනකොට ඒගොල්ලන්ට වඩා හොඳට දන්නව මගේ ඒවා වැරදි කියලා. දැන් කවුරු හරි කියනවා නම් මම ඉරිගහපු එකක් වැරදි කියලා. මම හිතන්නේ ඒක ඇවිල්ලා නිර්මාල් රංජිත් දේවසිරිට මගෙන් අහන්න තිබුණා. මේ මචං මොකෝබද මේ මචං කියලා කතා කරත් ඒ කාලේ. මචං මේ ඇයි බං ඔබ මේ තේරුම් නැති විදිහට මේ ඉංග්‍රීසි වචනයට ඉරිගහන්නේ කියලා. දැන් අපිටම දැන් එයාගේ පෙම්මතිය යට අවාසනාවකට වගේ මම හිතන්නේ එයාගේ පෙම්මතිය හරි අඩුයි. අපිටම එයාගේ පෙම්මතිය නම් මේ වැරද්ද කරේ යහනවනේ ඔක. ඔන්න ඔකයි මම කියන්නේ. දැන් අපිටම අපි ආදරය කරන කෙනෙක් නම් මේ අතාර්කික ලෙස ඉරිගහලා දෙන්නේ අපි ඒක ගිහිල්ලා ලංකාදීප පත්‍රයේ ශ්‍රීලංකෙට කියනවා. ඒ එයාගේ වැරද්දක් නැහැ. අපි ටක් ගාලා කියන්නේ මේ අනේ මට කියලා දෙන්නකො මේ අයියෝ ආ මේ ඉරිගහලා තියෙන්නේ කියලා. කියලානේ කියන්නේ. එතකොට අපිට පැහැදිලි ඇති මේ මෙතන මේ ආදරය මත පදනම් වුණාම තමයි මිනිස්සු වැඩ කරන්නේ. එකිනෙක එක්ක භක්තියේ. ඒක මම හිතන්නේ කාන් කියන මේ දාර්ශනිකය බොහොම ගැඹුරට සාකච්ඡා කරා. ඒ වගේම කාන් කියන කෙනා ඔය මේ කාන් කියන කෙනාගේ සීමාව හෙගල් කියන හෙගල්ට එනකොට දර්ශනයේ හෙගල් පැහැදිලිවම පදනම් වෙන්නේ ඒ ලව් මත. මොකද එයා විශ්වාස කරනවා අපි තුල තිබෙන මේ සීමිතත්වය, සීමිත භාවය ජය ගන්න තියෙන එකම දේ තමයි අනිකා ඒ කියන්නේ අපි පිළිගත යුතුයි මම මට සමීපව ඉන්න අනිකා කියලා කියන්නේ එයත් යම් කිසි ඛණ්ඩනයක් තියෙන අඩුවක් තියෙන කෙනෙක්. එහෙම නැතුව දැන් අපි දැන් සමහරු දැන් ලංකාවේ මම හිතන්නේ දැන් වංගීස වගේ කෙනෙක් ගෙනාවා මියසූ කියලා කියන හොඳයි. මම හිතුවා හොඳයි. බුද්ධිමය දෙයක් ගේන එක හොඳයි. හැබැයි ඔහු වටේ ඉන්නේ තක්කඩිනේ. අනිගේ දැන් අපි දැනගත යුතු දෙයක් තමයි කෙනෙක් සත්‍යය ගේනකොට දැන් මම මගේ වටේ තක්කඩිදී ඉන්නද නැත්ද ඒකනේ. හොඳ මගේ හොඳ මිත්‍රයෙක් උනේ සමහරු කියලා දීප්තියක් ඉන්න බැලුව උද්දකට වඩා. මම කියන්නේ මා දෙහිම නෙවෙයි අනිත් පැත්ත හරවලා අහන්නේ යම් ඕගොල්ලෝ අහන්නේ එයා මොන හරි වැරද්ද අප්සෙට් වැඩක් කරාද කියලා. ඒකට වඩා හොඳයි ඒකේ. ඒ කියන්නේ දීප්ති එක හිටුමිනියා අයින් අවුරුද්දෙන් අයින් වුණා කියන එක අහන්න නැතුව මේ අහන්න මෙහෙම ප්‍රශ්නයක් දීප්තිත් එක්ක ළඟින් හිටව මනුස්සයා මොන හරි කාටවත් මොන හරි කරාද පස්සම් මිරිකුවද කාගේ හරි කියලා. අන්න එතකොට වැඩේ ඔප්පු වෙනවා. එතකොට මං කියන්නේ ඔව් ඉතාලම හොඳයි වංගීස සුමනසේකර කියන පුද්ගලයා මහත්මයා මේ දාර්ශනිකේ ලංකා දාර්ශනිකෝ නෑ නේද මේ ගේන එක හොඳයි නුත් බලන්න එයාගේ තියරිටිකල් පොසිෂන් එකේ ලව් නෑ මං කියන්නේ මෙන්න මේකේ ලව් නෑ කියන්නේ මොකද්ද මියසු කියන්නේ මියසු කියන්නේ අපිට අනේකාගේ සාරය අනේකාගේ රහස ඒ කියන්නේ ස්වයත්තය කියලා කියන්නේ තවසානේ ඒක දැනගන්න පුළුවන් කියලා ඒකේ කන්ටින්ජන්සි කියලා කියන අපතිකත්වය කියලා කියනවා. ඒ කියන්නේ යථාර්ථ ස්වභාවය හැටියට කියනවා. මේක අනේකට දානක අපි ලේසි. මගේ ළඟ ඉන්න මට ආදරය කරන කෙනා එක්ක අනේ යාව භක්තියකින් තොරව එයා පිළිබඳව CCTV ක්‍රමයකින් මට පුළුවන් එයාගේ හොර රහසේ හොයාගන්න ඒ ඇයගේ ඇයමය භාවය. හේගල් කිව්ව බෑ කියලා. හේගල් කිව්වේ මෙච්චරයි. එය සොයා ගැනීමට නම් ඔබ ඇයට විවෘත විය යුතුයි. විවෘත වුණාම තමයි එයා කතා කරන්නේ වාට කියලා. එතකොට ඒක ලව්. දැනුමෙන් ලව් වලට යනවා කියන්නේ ඒකයි. අපිට කාගේවත් මේ හේමයේ භාවයන් හොයන්න යන්න එපා කියලා කියන්නේ. ඒක මිත් එකක්. ඉතින් මම කියන්නේ ඒකයි අපි මෙන්න මේක තේරුම් ගන්න ඕන. ඊළඟට අපි අපේ සාකච්ඡාවේ මම හිතන්නේ අපි මම හිතන මමත් මේ බහිසුත් පහුගිය කාලේ සැහැණ උත්සාහ කරේ අපි යෝජනා කරන කොමියුනිස්වාදය මොකක්ද කියලා. මම ඒ පිළිබඳව තමයි කියන්නේ මම දැන් මයිසොත් කතා කරයි. දැන් ප්‍රශ්නයක් ඇති වෙනවා අපි කොමියුනිසම් කියන්නේ මොකක්ද කියන එක. පළවෙනිම අපි කොමියුනිසම් කියලා කියන්නේ ලෙනින් කතා කරපු මාක්ස් කතා කරපු කොමියුනිසම් නෙවෙයි. මංගෙ පැහැදිලි කරනවා. ඒගොල්ලෝ කතා කරේ ධනාත්මක කොමියුනිස්ට්. ඒ කියන්නේ ඒගොල්ලෝ කතා කරේ ධනවාදයට ධනවාදයේ ඉක්මවා යන දෙයක් තමයි කොමියුනිස්ට් කියලා. ඒ කියන්නේ ධනවාදී සමාජය තුල නැති දෙයක්. අපි සරල උදාහරණයක් මාක්ස් කිව්ව දෙයක් තමයි නිෂ්පාදන, ඒ කියන්නේ නිෂ්පාදනය කරන්නේ කොහොමද කියන එකත් එක්කනේ දේශපාලන කියන එක මාක්සිස් පොලිටික්ස් සම්බන්ධ වෙලා තියෙන. ඒ කියන්නේ අපි යම්කිසි ජන සමාජයක් ගත්තම මේ සමාජයේ තෝනේ දේ නිෂ්පාදනය කරන්නේ කොහොමද කියන එක පිළිබඳ එකගතාවයේ ඉන්නේ. ඒ එකගතාවයේ පැලෙනවා කියලා කියන්නේ එකගතාවයේ හැම වෙලාවම එක කට්ටියක් එකක් කියනවා, ඒ පිළිබඳ තව කට්ටියක් තව එකක් කියනවා. ඔකට පොලිටික්ස් කියලා කියන්නේ. එතකොට මාක්ස් කිව්ව දෙයක් තමයි මෙන්න මේ එකඟතාවය තිබෙනම් එහෙම නැත්නම් බහුතරයේ උමනාව මෙතෙට ආදේශ වෙනවා නේ. ඒ කියන්නේ උදාහරණයකට අසමානතාවයේ මත පදනම් වෙන කියන්නේ පල්ලෑ පන්තියන් කියන එකයි කියන්නේ. ඒ කියන්නේ නිර්දල පන්තිය. නිර්දල පන්තිය බලය ගත්ත වෙලාවට පස්සේ පුළුවල්ලු මේ දැනට මේ නිෂ්පාදනීය අඩස්සිගත නොකරගෙන නිෂ්පාදනීය නිර්මාණශීලීව අනන්තය දක්වා වර්ධනය වෙන්න තියෙන බාධාව නැති කරාම මාක්ස් බලාපොරොත්තු වුණා මේ නිෂ්පාදනය අතිශය දියුණු වෙලා අපි හැමෝම සුරලෝවට යයි කියලා. ඒ මත පදනම් වෙලා රෙවොලූෂන් ඇගේන්ස් කියලා රෙවොලූෂන් ඇගේන්ස් කැපිටල් කියන එක තමයි ගෙනාවේ ලෙනින් විප්ලවයට සෝවියට් එකේ. සෝවියට් විප්ලවය කියන්නේ පැහැදිලිවම ප්‍රාග්ධනයට එරෙහි විප්ලවය කියලා. ඌට පස්සේ කාටවත් තාම මේ වචනයවත් කියන්න බෑ. මොකද ඒක තමයි රැඩිකල්ම විප්ලවය. ඉතාම භක්තිවන්තව ඌ මාක්ස් කියව දේ පිළි අරගෙන කරා. ඊට පස්සේ ඌ මිය ගියා. ඊට පස්සේ සෝවියට් යුනියන් එකට වෙච්ච දේ තමයි මොකද්ද උනේ? අර බාධාව ඉවත් කරාම වර්ධනය වෙනුවට ඩ්ලැක් ඒ කියන්නේ එකතන පල්ලෙන්න ගත්තා සෝවියට් සමාජය. එතකොට තමයි අපිට තේරුනේ මාක්ස්ගේ මේ සිහිනය, ධනවාදීක්ම යන සිහිනය ධනවාදයේම ෆැන්ටසියක්. ධනවාදයේම නිෂ්පාදනය කරන ෆැන්ටසියක කාල් මාක්ස් ඉරුණා. මේක පිළිබඳව ජීජක් බොහොම හොඳ විග්‍රහයක් කරලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ දැන් මම මේක අදගෙන ගන් කවුරුවත් කිව්වේ නැහැනේ. දැන් ජීජක්ලා තාත්තලා ඉන්නවා ලංකාවේ. හ්ම් දැන් තාත්තලාට කියන්න බලමු උනාද දැන් මම මේ කියන එකම පැහැදිලිව කියන්න බැරි වුණා. හැබැයි අපි දැනගත යුතු ඒ නිසා අපි ප්‍රකාශ කරන කිසිම කොමියුනිස්ට්වාදී පිළිබඳ අදහසක් ධනවාදය ඉක්මවා යන්නක් නොව ධනවාදය තුළ ඇද වැටෙන දෙයක් විය යුතුයි කියන එක. නෙගටිව් අපි එකට කියනවා නෙගටිව් මාක්සිසම් එක. ඒ කියන්නේ අපේ මාක්ස්වාදයේ විසින් යෝජනා කරන්නේ පොසිටිව්නස් එකක් නෙවෙයි. මීට වඩා මිනිසුන්ට දේපළ දෙනවා, මීට වඩා මිනිසුන්ගේ ආර්ථික තත්ත්වය හොඳ කරන්නේ ඔහුගේ කැපවීම. ඔහුගේ කැපවීම බලන්න ඒ ට්‍රික් එක පෙන්වන්න ඔහු මෙතනදිත් අමාරුන් යනවා. මම තැන් දෙකේදීම අමාරුවෙන් තමයි යන්නේ. කවුරුවත් මට හිනා වෙන්න ඕනේ නැහැ මං කියන්නේ. අනිත් එක තමයි හරි චෝක් දන්න චෝක් මේ ෂෝකේ කියන කාරිය වැඩගත්. මේ ළඟදී අපි දැනගන්න ඕනේ මේ කවුද මේ මෑතකදී මේ සාහිත්‍ය විචාරකෙක් කිව්වා මේ බටේර සාහිත්‍ය විචාරකයා නම දන්නේ නැද්ද වැඩන්නේ මම ඔය නම කිව්වොත් තව කරදරයක් වෙනවා. ඒ නම ගහලා ඉවරලා විකාරයක් කරගෙන ඉන්න නම නොකිය ඉන්න. ඒ විචාරකයා කිව්වා මම දන්නේ නැහැ අනාගත වාමාංශය කොයි පැත්තට යයිද කියලා. හැබැයි කොහොමද ප්‍රීතිය මත පදනන්නේ ශෝකය මත පදනන්නේ වමට අනාගතයක් තියෙනවා කියලා. ඒක හරි අමාරු තේරුම් ගන්න. මොකද අපේ වමත් හැම වෙලාවෙම මිනිසුන්ට පොරොන්දු වෙන්නේ ප්‍රීතිය. අපි දන්නවා අර මහින්ද ප්‍රියදර්ශන වගේ කෙනෙක් වුණත් එයා කියන්නේ අවසානයේදී ජීවිතයේ මේ දුක් විඳලා කවදා හරි දවසක අපි නිම්නයකට ගොඩ බහි කියලා. ඔයටි ඉස්සලා අපිව රෝහන් පැර කියලා කෙනෙක් එයා අපිව සානුවක් දිගේ කන්දක් උඩින් නගලා හොටන් තැන්න කියලා නිම්නයකට ගෙනිච්චා. අපිට මොකුත් දුන්නේ නැහැ සීතල ඇර. ඒ වගේ නමුත් අපි තේරුම් ගමු මොකද්ද මේ අපි විසින් ඉදිරිපත් කරන රූපකය අපේ පක්ෂේ කොමියුනිසම් කියලා. කොමියුනිසම් කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. අපි දන්නවා බ්ලූ කියන චිත්‍රපටියේ එක්තරා මොහොතක වාහනේ කියන්නේ ඒකේ තියෙන කපල මේ පවුලක් පිළිබඳව වාහනේ හැපෙනවා ලොකු වාහනයක චිත්‍රපටියෙන් පටන් ගන්නවා. බ්ලූ හෝ බ්ලූ වයිට් ඕ බ්ලූ රයිට් බ්ලූ එකේ හැපුණා බිරිඳ ඉතුරු වෙලා අනිත් පවුලේ සමාජික ටික ඔක්කොම මැරෙනවා. මැරුණට පස්සේ විශාල අමාරුවකින් තමයි මේ බිරිඳ ගොඩ එන්නේ. බිරිඳ හිතාගන්නවා මගේ ඉදිරි අරමුණ සම්පූර්ණයෙන්ම ඉදිරි පරමාදර්ශය මගේ සැමියා. ඒ නිසා මම ඇය ඔහු වෙනුවෙන් කැප වෙනවා කියලා එයා ඒ කරන මියුසික් මගේ මොකක්ද කරන්නේ ඒකට එයා සැහැණ උදව් කරන්න එයා බලාපොරොත්තු වෙලා ඒකට බහිනවා. ඒ කියන්නේ සැමියාගේ ඒ වෘතිය තුල එයාගේ නම ඉස්සරහට ගෙනියන්නේ කොහොමද කියන එක. එහෙම කැප වෙලා ඉන්න එක දවසක බඩදරු තරුණ කාන්තාවක් එනවා එයා ළඟට. ඇවිල්ලා ඉඳන් කියනවා ඔයා දන්නවද මේ බඩේ ඉන්නේ කවුද කියලා. ඊට පස්සේ මම කියනවා දන්නේ නැහැ කියලා. මේ ඊට පස්සේ කාන්තාව කියනවා ඔබේ සැමියාගේ දරුවා කියලා මල් ළඟ ඉන්නේ. සියල්ල මෙයාගේ කඩාවැටෙනවා. අඬනවා ගොඩාක් වෙලා. විශාල කාලයක් එයා කාලයක් නාසි වෙනවා එයාට මේ වේදනාවෙන් ගොඩ එන්න. එයා අන්තිමට හිතනවා කමක් නැහැ. මම මේක පිළිගත යුතුයි. ඒ කියන්නේ මේක තමයි ආදරය. ඒ කියන්නේ මගේ සැමියා වැරද්දක් වුණත් එයාගේ ඒ වැරද්ද මත මම වෛර කරන්න ඕනේ නැහැ. මම ඔහුට භක්තිවන්ත වෙනවා. එතකොට මෙන්න මේ වගේ يعني සියල් දැන් යට නැහෙනි. يعني එයා පරමාදර්ශයක් ලෙස සැලකුවදී බොරුවක් කියලා ඔප්පු වුණා. හැබැයි බොරුවක් කියලා ඔප්පු වුණත් එයා අර සහෝදරියට ඒ බඩදරු අම්මට එයා කියනවා මං ඔයා බලා ගන්න කියලා. ඒක තමයි කොමියුනිසම් කියන්නේ. අපි අපේ දේශපාලනේ කොමියුනිසම් කියන්නේ අන්නේ රිලේෂන් එක හදන එක. යම් කිසි කෙනෙක් අද දිගු කරාම ඇයට ඔහුට උදව්වක් අවශ්‍ය නම් ඒකට අපේ අද දිගු කරන්න අපිට ඉගෙන ගන්න පුළුවන් නම් ඒක තමයි අපේ කොමියුනිසම් කියන්නේ. ඒ කියන්නේ ඒ වෙන මොනවත් අපි නැව් දෙනවා පිට රටින් කැම ගෙනල්ලා දෙනවා ඒව කොමියුනිසම් නෙවෙයි. දැන් අපි දැක්ක පහුගිය කාලේ සෑහෙන මේ කොමියුනිසම් මේ අපි මේ කියන්නේ යන කොමියුනිසම් අපිට ඉස්සල්ලා අපිට හොරකම් කළා කියන්නේ කොමියුනිසම් කියලා එක ගිහිල්ලා මොකද්ද උනේ බොබ්බොක් ගහගත්තා. ඇයි තේරෙන්නේ නැන්නේ මුලක් අග මේක අපි මේ අවුරුදු 20ක් තිස්සේ බාධා ගැටුම් ප්‍රශ්න අර වගේ අර මැජික් පෙන්නපු අර මිනිස්සුયા වගේ ජෝක් වෙලා එක එකට මේ ආපු ගමනක් මේ ගමන කෙලවර අපිට හම්බෙච්ච කොමියුනිසම් එක තමයි ওই දියේ. එතකොට මේ කොමියුනිසම් එක වෙනුවෙන් තමයි අපි ඉස්සරහට පොත් ලියන්නේ සහ කතා කරන්නේ. ඉතින් මම හිතන්නේ ඔබට පුළුවන් මේ මෙන්න මේකනම් කොමියුනිසම් කියලා පිළිගන්නවා නම් අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. හැබැයි කප්පන්නම් ඉල්ලන්නේ මේක මීට පර්චස් දෙකේ ඉඩම වෙනුවට පර්චස් පහේ ඉඩම නම් අපි ගලපෙන්නේ නැහැ. මේක මනුෂ්‍ය ඔබට කියද්දී මොනවාද?
ඔව් දැන් මං හිතන්නේ මට කියන්න දෙයක් නැති තරමට දීප්තියක පැහැදිලි කරලා ලස්සනට අවසානයේ මං අර කිව්ව දෙයට එක දෙයක් කියන්නම්. දැන් භක්තිමත් සංවිධානයේ අද සාකච්ඡාව ඇතුලේ මතුවෙච්ච සම මීට කලින් මං අහලා තියෙන කාරණා කීපයක් එක තමයි කියන්නේ සංවිධානයේ සහ ලිංගිකත්වය අතර තියෙනවා යම් කිසි ආකාරයක බලපෑම් සහගත සම්බන්ධයක්. මං අර අපි දීප්සා මං අර මතු කරපු ප්‍රශ්නයේදී භක්තිමත් වීම කියන කාරණේදී ඒ කියන්නේ සහෝදරත්වය ඒ සහෝදරත්වය නම් අපි හැමවම අතර ඉස්මතු වන්නේ
මං කියන්නේ ලිංගිකත්වයට ඉඩක් නැහැ කියලා. ඒ කියන්නේ මෙන්න මේකත් නැවත සංවිධාන ආකෘතිය ඇතුලේ මේක එච්චරම මේ සාකච්ඡාවට වැදගත් නොවුනත් මම මේක කියලාම අවසන් කරනවා කියලා හිතුවේ. මේ වෙනකොට අපි මේ කතිකාවත් ඉස්සරහට ගේන්නේ අනාගත කොමියුනිස් සමාජය පිළිබඳ රූපකයේදී අපි එකිනෙකා සමග බුදියා ගන්නා සම්බන්ධතා ගොඩනගනවා වෙනුවට සහෝදරත්වයේ සම්බන්ධතා. ඒ කියන්නේ අත්වල් අල්ලාගෙන එකට යන්න පුළුවන් සම්බන්ධතා. ඒකෙන් අදහස් කරන්නේ මේ අනේකා අපට සම්බන්ධ වෙන මොහොත නිමේෂේ වනාහි ලිංගික නිමේෂයක් නොවි. ඒ ඊට වඩා මානුෂික, ඒ ඊට වඩා සහෝදරත්වයේ පිරුණු, ඒ ඊට වඩා අනේකාට හොඳ අනාගතයක් ඉතිරි කරන්නා වූ සම්බන්ධයක් කරා අපි ආපසු හැරෙමු. ඒ සම්බන්ධයෙන් නැවත ව්‍යුහගත කරමු, ප්‍රතිව්‍යුහගත කරමු. ඒ ව්‍යුහගත කිරීමත් මෙන්න මේ කොමියුනිස්ට් රූපකයේ ඇතුළේම තියෙනවා. අපිට ඉතිහාසයේ සම්බන්ධතා ඇතුළේ, ඉතිහාසයේ අපේ දේශපාලන ඇතුළේ සමහරලාට වැරදීම් වෙලා ඇති මෙතනදී. නමුත් අපි ඉදිරියට ඒ නිවැරදි කරගෙන ඒ අනාගත කොමියුනිස්ට් සමාජය පිළිබඳ රූපකයේ නිෂේධනාත්මක රූපකය, අනාගත කොමියුනිස්ට් සමාජය සම්බන්ධ වූ නිෂේධාත්මක නෙගටිව් ඉමේජ් එකක් තියෙනවා. ඒ කියන්නේ නෙගටිව්
තමයි ධනවාදයේ
බිඳවැටෙන්නේ.
මොකද ධනවාදයට වඩා එකක් කරන්න ගිය ගමන් ධනවාදය ආයේ ඒක ඒ බාධා
ජයගන්නවා.
එතකොට ඒ නිසා කළ යුත්තේ අපි නිෂේධාත්මක ඇදවැටීමකට යන්න.
හරියට හරි.
ඒ කියන්නේ මගේ ජීවිතේ වගේ එකක්. සම්පූර්ණයෙන්ම හැමදාම පරදිනවා. හැමෝම කියනවා හරි ෂෝක් මේ.
Tom and Jerry
ලෙනිනිස් කියලා. ඉතාලම හොඳයිනේ. මොකද ධනවාදයට ලොකුම අභියෝගය තියෙන්නේ මං වගේ ජීවිතවලට.
ඇත්ත.
මුකුත් කියන්නේ නැහැ. මුකුත් වෙන්නේ නැහැ.
ඔව්.
එතකොට මට අභියෝග කරන ඕනෑම කෙනෙක් નિરાයාසයෙන් ධනපතිය.
ඔව්.
මොකද ඔහු විශ්වාස කරනවා ෆැන්ටාස්මැටික් ලෙස. මේ ක්‍රමයේ තුල ඔකට සහනයක්
තියෙනවා.
මම කියන්නේ මේ ක්‍රමයේ තුල කිසිම සහනයක් නැහැ. මට මුකුත් ඉතුරු වෙලා නැහැ. මුකුත් නැහැ මට ඇත්ත. ඉතින් ඒක තමයි මට කියන්න තියෙන්නේ. කියන්නේ අන්නේ ගොඩක් අය මට ඇඟිලි දික්කු කරන අය ළඟ මොනවද තියෙන්නේ කියලා හොයන.
එතකොට අපිට ඒ අනාගත කොමියුනිස්ට් සමාජය පිළිබඳ අපේ රූපකය මීට කලින් අපි කියලා තියෙන නිෂේධනාත්මක රූපකයක්, ඒ නිෂේධනාත්මක රූපකේ හරියට මේ වගේ. ඒක තමයි අපි කළුවර බිංගයක් ඇතුලේ මෙහෙම යනකොට ඉස්සරහින් එන ආලෝකයක්. ඒ ආලෝකය ඇත්තටම අපි ඉදිරියට අපිවත් මරාගෙන යන්න එන දුම්රියක එළිය හෙඩ්ලයිට් එක විය හැකියි. අන්න එවැනි නිෂේධනාත්මක රූපකයක් සමග අපිත් සමග දේශපාලනය කිරීමට එකතු වන්න සහෝදරාත්මක වශයෙන් අද සම්බන්ධ වූ සියල්ලටම ස්තුතියි.
අද දවසේ ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ ත්‍රිමාන වෙබ් රේඩියෝවෙන් මේ ඉදිරිපත් කරපු පළවෙනි වැඩසටහන නිමා කරන්නයි දැන් සූදානම් වෙන්නේ. මේ වෙනකන් සජීවීව අපිත් එක්ක එකතුණු සියලුම සහෝදර සහෝදරියන්ට අපගේ ස්තුතිය ප්‍රකාශ කර සිටින්නට කැමති විශේෂයෙන්ම. ඒ වගේම අපි නැවතත් මෙවැනි වැඩසටහනකින් සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳව ඔබව දැනුවත් කරනවා. ඒ වගේම මෙම වැඩසටහන සමගින් සජීවීව සම්බන්ධ වෙන්න අවස්ථාව හම්බුනේ නැති සියලුම සහෝදර සහෝදරියන්ට අපගේ ත්‍රිමාන වෙබ් අඩවියෙන් මෙම වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. ඒ වගේම මේ අවස්ථාවේදී ස්තුති කරන්න කැමති රුවන් හපුආරච්චි සහෝදරයාට අදහස් දැක්වීම පිළිබඳව, ඒ වගේම විශේෂයෙන්ම දීප්ති කුමාර ගුණරත්න සහෝදරයා, මහේෂ් සහෝදරයා, රෝහිත සහෝදරයා, සරත් සහෝදරයා, නිලන්ත සහෝදරයා සහ ප්‍රශාණි සහෝදරිය බුද්ධිමය සංවාදයට එකතු වුණා. ඒ පිළිබඳව අපගේ ස්තුතිය ප්‍රකාශ කර සිටින්නට කැමති. ඒ වගේම සහභාගී වූ සැමට ස්තුතියි. නැවත මෙවැනි වැඩසටහනකින් හමු වෙමු.